SBS
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 SBS Radio.
මෙවර නොදුරු සිනමාවෙන් අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ මේ දිනවල ශ්‍රී ලංකාව තුල වැඩියෙන්ම කතාබහට ලක්ව තිබෙන සිනමා නිර්මාණයයි මා පැවසුවත් මං හිතන්නේ මා නිවැරදි. අපි අද කතාබහ කරන්නේ ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂණය කළ සින්ඩරෙල්ලා කියන ශ්‍රී ලාංකික සිනමා නිර්මාණය පිළිබඳව. ඇය මීට පෙර සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්නේ 2003 වසරේදී සුලංකිරිල්ලේ චිත්‍රපටයේ. සුලංකිරිල්ලේ කියන්නේ ශ්‍රී ලාංකික සිනමාව තුල කතාබහට ලක් වූ සිනමා නිර්මාණයක්. අපි අද සූදානම් සුපුරුදු පරිදි මේ කතාබහට සම්බන්ධ කරගන්නට ඉනෝකාවත් ඒ වගේම සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේවත්. අපි පළමුවෙන් මේ කතාබහ ආරම්භ කරමු භූපතිගෙන්. භූපති ආයුබෝවන්.
ආයුබෝවන් සංජේ.
භූපති, අපි දන්නවා ඉනෝකා සත්‍යාංගනීව අපි චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් විදියට අඳුරගන්නේ 2003 වසරේදී සුලංකිරිල්ලේ චිත්‍රපටයෙන්. දැන් අපිට අවස්ථාව ලැබී තිබෙනවා යගේ නවතම චිත්‍රපටය නරඹන්නට, නවතම චිත්‍රපටය දැක බලා ගන්නට සින්ඩරෙල්ලා. ඔබ සිනමා විචාරකයෙක් විදියට සින්ඩරෙල්ලා චිත්‍රපටය ස්ථානගත කරන්නේ කොහෙද?
ඔසන්ජේ, සංකීර්ණ ප්‍රශ්නයක්. අපි පිටරෙන් කියවර යමු. පළවෙනිම එක ඉනෝකාගේ චිත්‍රපට කලාව ගත්තම ඉනෝකා එක චිත්‍රපටයේ කරලා තියෙන එකින් අපිට ඒක සිනමා කාරණියක් විදියට හඳුනා ගැනීමට විශාල වපසරියක් නැහැ. නමුත් අපිට ඒ අත්දැකීම අර්ථයෙන් අපි සාමාන්‍යයෙන් ගන්න ඉනෝකාගේ සිනමාව අර්ථ එකපාරට බැලුවොත් වෙනස් චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් කතා කරන මට්ටමේ විදියට බැලුවොත් මේක ජනප්‍රිය ධාරාවතාගේ සිනමා කෘතියක්. මේකේ ජීවිතය පිළිබඳව හෝ සමාජය පිළිබඳව විශාල ගැඹුරු කතිකාවකට යන මූලික එළඹුමක් නැහැ. නමුත් මම හිතනවා සිනමා කෘතියක් විදිහට ගොඩක් වෙනස් සහ පෞද්ගලිකව මම රසවින්ද සිනමා කෘතියක්. ලංකාවේ සිනමාවේ මෑත කාලේ දකින්න නොලැබුණු මානයන් කීපයක් මේ චිත්‍රපටිය ඇතුලේ තියෙනවා සංජය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ චිත්‍රපටියේ යම් උත්සාහයක් තියෙනවා යම් නැවත වරක් ලංකාවේ ජනප්‍රිය සිනමාව කියන එක නිශ්චිත තැනක ස්ථානගත කරන්න. අපි දැක්කලෙන් පහුගිය යුගයේ විශේෂයෙන් දේශපාලන වෙනසත් එක්ක ලංකාවේ මහින්ද රාජපක්ෂගේ රෙජිම් එකේ අවසානයත් එක්ක විවිධාකාරයේ සිනමා ශොනර එන්න පටන් අරන් තියෙනවා එළියට. අපි කතා කරා මේ වැදසන් මාලාව ඇතුලේ. අපිට මතකයි අපි ප්‍රවේගී චිත්‍රපටිය ගැන කතා කරා, ඒ වගේම ජැක්සන් ඇන්තනිගේ ඇඩ්‍රස් නැහැ කියන චිත්‍රපටිය ගැන කතා කරා. මේ වගේ නව ආකාරයක ජනප්‍රිය සිනමාවේ විවිධ මුහුණුවරවල් එන්න පටන් අරන් තියෙනවා. ඒතර මට හිතෙනවා ඒ ධාරාවටම එකතු වෙනවයි කියලා ඉනෝකාගේ සිනමා කෘතියත්, ඒ කියන්නේ ඒ චිත්‍රපටිය හා සමානයි කියන එක නෙවෙයි, නමුත් ඒ වගේම වෙනස් චිත්‍රපටියක් මේක. ඒතර ඒ චිත්‍රපටිය අතුරින් මෑත කාලේ ආපු මම කැමති මේ චිත්‍රපටිය මේක. මම හිතනවා මේ චිත්‍රපටිය දින ප්‍රධානම ලක්ෂණය තමයි මේක ලෞකික චිත්‍රපටිය. මම හිතන්නේ මෑත කාලේ ගොඩාක් තිබ්බ ගැටලුවක් තමයි විශේෂයෙන් ජනප්‍රිය සිනමාවට ලංකාවේ මෑත කාලේ ඉන්නවා බිහි කරපු ජාතිකවාදී සහ ආගම්වාදී දේශපාලනය ඇතුළේ ජනප්‍රිය සිනමාවට පින්න පටන් ගත්ත මේ දේවල්. ඒ කියන්නේ එක්කෝ තරුණයා හමුදා නිලධාරියෙක් වෙනවා, මේ වගේ මොකක්ම හරි අගතිගාමි දේශපාලනික හෝ සමාජමය ආන්තිකකරණය වූ කතික ජනප්‍රිය සිනමාවට පින්න ගත්තා. දැන් උදාහරණයක් විදිහට අපි 70 දශකයේ තුෂාරා චිත්‍රපටිය වගේ බැලුවොත් එහෙම දෙයක් අපිට නැහැ. ඒක සම්පූර්ණ ලෞකිකත්වයේ තියෙන. ඒ කියන්නේ හොඳටම අපි ආදර සම්බන්ධකම් හෝ ඒ වගේ දෙයක් විතරයි අත් විඳින්නේ. මම හිතන්නේ මේ කාරණේම ඇති සින්ඩරෙල්ලා පිළිබඳව කතා කරනවා. මම හිතන්නේ තරමක රැඩිකල් නැම්මක් ඇති කරලා තියෙනවා කියලා ජනප්‍රිය සිනමාවේ සින්ඩරෙල්ලා චිත්‍රපටය හරහා.
අපිට සින්ඩරෙල්ලා චිත්‍රපටය වාණිජමය චිත්‍රපටයක් විදියටද, එහෙමත් නැත්නම් කලාත්මක ගණේ, එහෙමත් නැත්නම් අපි කියනවා මේ ආර්ට් හවුස් චිත්‍රපටයක් විදියටද වර්ගීකරණය කරන්න පුළුවන්?
ඔව් සංජය, අපි ඒක හරි සංකීර්ණ මාතෘකාවක්. මොකද මේ දෙක බොහොම ජනප්‍රිය ආකාරයකට බෙදන්න අමාරුයි. නමුත් අපි ඉමීඩියට්ලි මේ දැන් ඔබ මගෙන් ප්‍රශ්නයක් අහපු වින්දා උත්තර දුන්නොත් මේක මම හිතන්නේ වැඩි බරක් තියෙන්නේ සම්පේ ජනප්‍රියයි කියලා කියන සිනමා කෘතියට. මොකද මේකේ කතා පුවත හරිම සරලයි, බොහොම සරල ප්‍රේම කතාවක් තියෙන්නේ. මේක අනික පළවෙනි කොටස සින්ඩරෙල්ලා දෙක කොටසකුත් වෙනවා කියලා අපිට චිත්‍රපටයේ අවසානයේ දැනගන්නට හම්බ වෙනවා. මේ කතාව මැදින් නවතින්නේ ඔවුන් දෙදෙනාගේ මේ ආරම්භ වෙච්ච ගමන් සිනමා කෘතිය නතර වෙනවා. ඉතින් මේකේ මම හිතනවා ජනප්‍රිය අංගෝපාංග ඇතුළත් ලංකාවේ සිනමා යම් තරමක වෙනසක් ඇති කරන්න ඉනෝක උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ චිත්‍රපටිය නව අවකාශයක් තුල ගමන් කරනවා. ලංකිත මේක තමයි අපි විශ්ලේෂණය කරන්න ඕනේ කාරණයක්. මේ චිත්‍රපටියේ පෞද්ගලික ගෙදරක් නැහැ. මොවුන් දෙදෙනා හම්බ වෙන්නේ තරමක ඉහළම මධ්‍යම පාන්තික හෝටලයක් ඇතුළේ. ඉතින් මේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ගෙදරකට හෝ එහෙම නැත්තම් ඔවුන්ගේ ඥාතීන්ව කිසිවෙකුත් අපි දකින්නේ නැහැ. ඉතින් මම හිතනවා මේක එක පැත්තකින් තරමක වෙනස් අවකාශයක් සලකුණු කරලා තියෙනවා චිත්‍රපටියේ. මේ වගේ චිත්‍රපටි තියෙනවා. අපි තුෂාරා චිත්‍රපටිය ගත්තත් ඒක එක්තරාකාරක රෝඩ් මූවී එකක් වගේ. මම හිතන්නේ මේ දේශපාලන පෙරවිහින් 1970 ගණන් වල සිද්ධ වෙච්ච තුෂාරා චිත්‍රපටිය වගේ මුහුණුවරක් ගත්තා. ඒතර මේ චිත්‍රපටියත් මේ මුහුණුවර අරන් තියෙනවා සහ මම හිතනවා අනිත් පැත්තෙන් සංජය අහපු ප්‍රශ්නෙට, ඒ කියන්නේ මේ ජනප්‍රිය සිනමාවේ අපි කලිනුත් කතා කරා නේද, තහනකදී ජනප්‍රිය සිනමාවට වඩා සංස්කෘතිකව ඉස්සරහින් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු හැම වෙලේම ලංකාවේ මෑත කාලේ ඉනවා. ඒකෙන් ජනප්‍රිය සිනමාවෙ ඉන්න නළුවියන්ට වඩා හොඳ ෆැෂන්ස් දන්න බම්බලපිටිය හන්දියේ ඉන්න මිනිස්සු. එහෙම නැත්නම් ජනප්‍රිය සිනමාවේ පෙන්වන ගෙවල් දොරවල් වලට වඩා හොඳ ගෙවල් දොරවල් වල ජීවත් වෙන ලංකාවේ සෙන්ටර්ස් වල කියන අගනගර වල ජීවත් වෙන මිනිස්සු. ජනප්‍රිය සිනමාව කියන එක හැම වෙලේම වෙළඳ පළාත් එක්ක බැඳිච්ච නැවත ජීවන විලාසිතාවක් අනුන්වා දෙන මාදිරියක් විදිහට තමයි ලෝකේ පුරා අඳුනගෙන තියෙන්නේ. මෙන්න මේ කාරණේදි මම ඊට ඉනෝකා යම් දැනුවත් හෝ නොදැනුවත් යම් අවකාශයකට ගිහිල්ලා තියෙනයි කියලා. ඒකේ උදාහරණයක් විදිහට දැන් වෙනකොට මම හිතන්නේ ඉහළ මධ්‍යම පාර්ශ්වයේ මිනිස්සුන්ට යන්න විශාල වශයෙන් හෝටල් නිෂ්පාදනය වෙනවා. ඉතින් මෙන්න මේ වෙළඳ අවකාශය ඇතුළට මම හිතන්නේ මිනිස් සම්බන්ධකම් කියන එක ගෙනලා තියෙනවා ඉතාම ලෞකික ආකාරයකට. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටි එක තැනකදී මේ පෙම්වතුන් දෙදෙනා හම් වෙනවා පන්සලක් ඇතුළේ. එතකොට උන්ට පන්සල කියන්නේ හරිම මේ ලාංකිකයන් දෙදෙනෙක් උනට ඒක හරිම ටුවරිස්ට් ආකාරයකට තමයි. ඒ කියන්නේ පන්සලේ ආගමික සම්බන්ධයක් මේගොල්ලෝ ගිහිල්ලා වඳිනවා හරි එහෙම නැත්නම් වෙන ප්‍රාර්ථනාවක් කරනවා එහෙම දේවල් අපිට හම්බෙන්නේ නැහැ. ඒ දෙන හෝටලේ වගේ මේක ඇතුළේදී කතා කරලා නිකන් අඳුරා ගැනීම උත්සාහයක විතරයි යෙදෙන්නේ. අපිට පහුගිය කාලේ දකින්න හම්බෙච්ච එක තමයි එකක් එක්ක මේ ආගමකට අනන්‍ය වෙලා එහෙම නැත්නම් නිශ්චිත දේශපාලන ආන්තිකක ජාතියකට හෝ ඒ වගේ ආන්තික කරනකට අනන්‍ය වෙලා බිහිවන චිත්‍රපටි. එහෙමත් නැත්නම් ඒකාසියම අනිත් පැත්ත. ඒ කියන්නේ යම් කිසි ආකාරයකට මේ ආගමක් හෝ ජාතියක් හෝ ඊටාම ආන්තික ආකාරයකට විවේචනාත්මක දේවල් මේ ජනප්‍රිය සිනමාවට ඇතුළු කරනවා. ඉනෝකාගේ චිත්‍රපටිය මේ අර්ථයෙන් හරිම න්‍යූට්‍රල් කියලා අපිට සීරෝ කියලා කියතයි. ඒ කියන්නේ මේ දෙකටම නෑ නෝවි. මේක විවේචනයක් හෝ එක අනන්‍යවීමක් නොවි බොහොම ටූරිස්ට් ආකාරයකට බොහොම ගැප්පකක් තියාගෙන පරතරයක් තියාගෙන මේ සෑම අවකාශයක් ඇතුළේම ගමන් කරනවා. මම හිතන්නේ මේක ඉතාම අලුත් ස්ට්‍රක්චර් එකක් කියලා ලංකාවේ වාණිජ සිනමාවේ.
විශේෂයෙන්ම අපි දන්නවා ඉනෝකා සත්‍යාංගනී කියන සිනමාකාරිණිය සිනමා අධ්‍යක්ෂකවරිය අපි 2003 වසරේ සුලංකිරිල්ලේ චිත්‍රපටයෙන් අඳුරාගන්නේ වෙනත් විදියකට. අපිට සින්ඩරෙල්ලා කියන චිත්‍රපටය තුළ ඇය වර්ගීකරණය කරන්න පුළුවන් වෙනත් විදියකට. මේ කාරණයත් එක්ක භූපති සමහරක් විචාරකින් සමහරක් සිනමාව ගැන අදහස් දක්වන ශ්‍රී ලංකාව තුළ සිටින ප්‍රවීණීන් යම්කිසි ආකාරයක විවේචනයක් කරන ආකාරය මා දුටුව පසුගිය දිනවල. විශේෂයෙන්ම ඉනෝකා සත්‍යාංගනී මෙම චිත්‍රපටයට ජනප්‍රිය ධාරාවේ නළු නිලියන් තෝරා ගැනීම, ජනප්‍රිය ධාරාවේ සිනමා නිර්මාණයක් විදිහට මේ සිනමා නිර්මාණයේ එළි දැක්වීම කියන කාරණේදී ඉනෝකා සත්‍යාංගනීව ස්ථානගත කරන්න හදන ස්ථානය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක විවේචනයක් ඉදිරිපත් වන ආකාරය මා දුටුව. ඔබ සිනමා විචාරකෙක් විදිහට මේ කාරණේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නේ කොහොමද?
ඉතාමත්ම ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක් සංජයක. මොකද මම කැමති ටිකක් මධ්‍යස්ථ අරගෙන ඉඳලා ඔවුන් දිහා බලන්න. මොකද ඔවුන්ගේ පැත්තනොත් යම් ආකාරයක සාධාරණත්වයක් තියෙනවා. කියන්නේ ඉනෝකා ගත්ත මේ අවධානම් වගේ මේ වගේ අවධානම් ගත්ත දේවල් වලදී ගිය පොඩි පාරවල් විතරයි තියෙන්නේ. ආ පොඩි පාරවල් නෑ. එහෙනම් ඉනෝකා අවධානමක් තමයි අරගෙන තියෙන්නේ. ඒතර ඒ අතරේ මම හිතන්නේ ඉනෝකට ආදරය කරපු අපිට ඉනෝකාගේ සුලං කෙරෙලි හරහා යම් කිසි ආකාරයක ඔබ කිව්වා වගේ ආර්ට් හවුස් සිනමාවකට ආදරය කරන අය බය වෙනවනම් යම් සාධාරණත්වයක් තියෙනවා එතන. නමුත් මගේ අදහස ඉනෝකා අපි දන්නේ නැහැ ඉනෝකා ගැන ඇගතේ කොයි වගේ වෙයිද, සින්ඩරෙල්ලා පාට් 2 කොයි වගේ වෙයිද ඒක අපි දන්නේ නැහැ. ඇය අධ්‍යක්ෂකවරියක් විදිහට මම හිතන්නේ මෙතනදී අසමත් වෙලා නැහැ කියලා. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටයේ සිනමා චාරූපකරණය ගත්තොත් මට හිතෙන්නේ තරමක හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම මම හිතනවා රංගනේ පැත්තෙන් ගත්තාම මම හිතන්නේ උපේක්ෂා සර්ණමාලි වගේ නිලියක් ගත්තොත් ජනප්‍රිය පබා කියන චරිතයත් එක්ක ලංකාවේ ජනප්‍රිය වෙච්ච ටෙලිනාටියක් එක්ක ආපු චරිතය ඉනෝකා සත්‍යාංගනී සමත් වෙලා තියෙනවා. ඇය වගේ කෙනෙක්ගෙන් පවා යම් කිසි ආකාරයක ප්‍රශස්ත රංගනයක් මේ වගේ ජනප්‍රිය සිනමා කෘතියකට ලබා ගන්න. අද දවසේ සිංහල සංස්කෘතියේ තියෙන පරිවර්තනය මම හිතනවා මේ චිත්‍රපටියට ඇය ග්‍රහණය කරගෙන තියෙනවා. මම හිතන්නේ මේ දේවල් වලට ඇයට බලපාන්න ඇති ඇයට ලෝකේ දිහා ආර්ට් හවුස් සිනමාවෙන් සහ සාමාන්‍යයෙන් කතා කරන සම්භාව්‍ය සිනමාවෙන් කියලා කතා කරන සිනමාවෙන් ආපු ලෝක දැක්ම යම් ආකාරයකට උදව් වෙන්න ඇති ජනප්‍රිය සිනමාවෙන්ම නිරත වෙන කෙනෙකුට වඩා යම් කිසි ආකාරයකට මේකේ මධ්‍යස්ථ තැනක් හොයාගන්න. ඒ අර්ථයෙන් මම හිතනවා ඉනෝකා සත්‍යාංගනීගේ මේ පරිවර්තනය ඔබ අහපු මගේ දවසේ යම් තරමක සාර්ථක උත්සාහයක් කියලා. සින්ඩරෙල්ලා චිත්‍රපටය පිළිබඳව කතාබහ කරන්නට දැන් අපත් සමග සම්බන්ධ වෙනවා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය ඉනෝකා සත්‍යාංගනී. ඉනෝකා SBS ගුවන් විදුලියට මුලින්ම අපි ඔබ ආයිබෝන් කියලා පිළිගන්නවා.
ආයිබෝන්.
ඉනෝකා දැනගන්නට කැමති දැන් ඔබගේ පළමු සිනමා නිර්මාණය බිහි කරන 2003 වසරේදී සුලංකිරිල්ලේ චිත්‍රපටයේ ඉන්න අනතුරුව තමයි සින්ඩරෙල්ලා චිත්‍රපටය නිර්මාණය කරන්නට ඔබ අවස්ථාව ලබා ගන්නේ. සින්ඩරෙලා චිත්‍රපටය බිහි කරන්නට හේතුපාදක වන කරුණු කාරණා මොනවාද? අපි දැනගන්නට කැමති පළමුවෙන් මේ පිළිබඳව.
ඔව්, ඇත්තටම සංජය, පහුගිය කාලය තුළ, ඒ කියන්නේ පසුගිය වසර 10 වගේ කාලයක, 10 වගේ කාලය ඇතුළත ලංකාවේ සමාජ දේශපාලන ගැටලු පිළිබඳව ඉතා ගැඹුරින් සිනමා කෘති තුළින් කතා කිරීමේ නිදහස අපිට ලැබී තිබුණේ නැහැ සිනමාකරුවන් හැටියට. ඉතින් ඇත්තටම රටේ තිබුණේ වෙනස්ම න්‍යාය පත්‍රයක් සිනමා විශේෂයි. ඒ කියන්නේ අතීත කාමයට මුල් තැනක් දීලා ඉතිහාස කතා සමග තිබිච්ච සිනමා සම්ප්‍රදායක් තමයි මේ රටේ ඇත්තටම රජ කරේ. ඉතින් එවැනි වකවානුවක ශ්‍රී ලංකිල්ලි වගේ චිත්‍රපටයක් නිර්මාණය කරපු මට පුළුවන් කමක් තිබුණේ නැහැ මතු පිටින් යම් කිසි තේමාවක් ස්පර්ශ කරලා ඒ තියෙන වර්ණ පද්ධති වලට මුවා වෙලා නිර්මාණය යෙදෙන්න. ඉතින් ඒ හින්දාම මට අවශ්‍ය වුණා මම කරන්නා වූ කිනම් කෘතියකටුණත් අවංක වෙලා ඒ කරන ප්‍රකාශනයේ සිනමාත්මක බවින් කැන්පිරිපුන් මට දැනෙන මගේ කෘතියක් හැටියට මගේ ඇඟිලි සලකුණ සනිටුහන් කරන්නට පුළුවන් නිර්මාණයක් කරන්න. ඉතින් එතෙන්දි මම තෝරාගත්තා ප්‍රධාන ප්‍රවාහයේ සිනමාව. ඒ කියන්නේ මම නියෝජනය කරපු විකල්ප ධාරාවෙන් සම්පූර්ණයෙන්ම අංශක 360ක් අනිත් පැත්තට ඇවිල්ලා මම ප්‍රධාන ප්‍රවාහයේ අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කිරීමේ කෘතියක් හැටියට තමයි සින්ඩරෙලා නිර්මාණය කරන්නේ.
ඉනෝකා, දැන් සුලංකිරිල්ලි චිත්‍රපටයෙන් පසුව සින්ඩරෙලා චිත්‍රපටය දිහා බලන සමහරක් විචාරකින් සඳහන් කරන කාරණයක් තමයි ඇත්තටම මේ චිත්‍රපටය තුළ ඉනෝකා සත්‍යාංගනී කියන සිනමාකාරණිය දකින්න පුළුවන්ද කියන කාරණය. ඔබ සින්ඩරෙලා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය විදිහට මේ කාරණය ගැන මොකද හිතන්නේ? දැන් සුලංකිරිල්ලි චිත්‍රපටයෙන් අනතුරුව ඔබ වෙනත් රිද්මයක, වෙනත් මාවතක නව මුහුණුවරක් ගන්නා සිනමා නිර්මාණයක් මේ ආකාරයෙන් බිහි කරනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ?
ඔව්, ඇත්තටම මෙහිමයි. දැන් සිනමා කරුවාට අයත් භාෂාව වන්නේ සිනමා භාෂාවයි. තමන්ගේ භාෂාව සිනමාත්මක නම් එය කිනම් ප්‍රවාහයට අයිතිද කියන කාරණේ මං හිතන්නේ ඒතරම් වැදගත්කමක් ගන්නවා කියලා. දැන් අපි උදාහරණයක් හරි ඉතාම සුලභ උදාහරණයක් හරි ගත්තත් ස්පීල්බර්ග් වගේ නිර්මාණකරුවෙක් ඔස්කා සම්මාන දිනපු ෂින්ඩ්ලර්ස් ලිස්ට් වගේ චිත්‍රපටයක් නිර්මාණය කරද්දී අනෙක් අතින් ඔහු ඉතාම වාණිජ ධාරාවේ පෙරලිකාර වාණිජ සිනමාපති, එහෙම පොප්කෝන් සිනමාව නිර්මාණය කරන සිනමාකරුවෙක් කියන සාවරයන් දෙකෙහිම තමන්ගේ අනන්‍යතාවය පිහිටුවා තබනවා. ඇත්තටම ලාංකීය සිනමාවේ වුණත් අපි ගත්තොත් සුමිත්‍රා පීරිස් මහත්මිය අපි සඳහන් කරොත් ඇගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හඳා වගේ සිනමා කෘතියක් වගේම ගඟාද්‍ර වගේ සිනමා කෘතියක් ඒ ප්‍රවාහයන් දෙක නියෝජනය කරන කෘතීන් හැටියට අපිට දක්වන්නට පුළුවන්. ඉතින් එවැනි තැනකදී මට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වුණේ මා කරන්නා වූ කිනම් ප්‍රවාහයට අයිති කෘතියක් වුණත් ඊට අවංක වීමයි. ඉතින් එතෙන්දී මේ තුල මම උත්සාහ කරේ නැහැ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න තැනට බැහැලා ඔවුන්ගේ ඉල්ලුමට අනුව රාමීකල මිලකට අලෙවි කරලා බොක්ස් ඔෆිස් වාර්තා තබන ජනප්‍රිය රැල්ලේ කෘතියක් කරන්න. මම එතනින් මගේ ආස්ථානයේ ඉඳගෙන මට අවශ්‍ය වෙලා තිබුණේ මම සිනමාව තුළින් උගත් කිසියම් වූ දැනුමක් ශේෂ කරමින් පවතින ප්‍රධාන ප්‍රවාහයේ ගමන වෙනස් මානයකට යොමු කරවන ආකාරයේ ලාංකික ප්‍රේක්ෂකාගාරයට වෙනස් විදිහ අත්දැකීමක් ලබා දෙන්නා වූ කෘතියක් නිර්මාණය කරන්නයි.
ඉනෝක, දැන් මේ සිනමා නිර්මාණය ගත්තහම සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වන අපි ශිල්පීන් ගත්තහම විශේෂයෙන්ම අකලංක ඒ වගේම උපේක්ෂ සරණවාලි මෙවැනි ශිල්පීන් අපි දන්නවා ජනප්‍රිය ධාරාවේ තරු බවට පත්වුණු ශිල්පීන්. මෙවැනි ශිල්පීන් යොදාගෙන මේ සිනමා නිර්මාණය කරන්නට හේතු පාදකුණු කරුණු කාරණා මොනවද?
ඔව්, ඇත්තටම ප්‍රධාන ප්‍රවාහයට සිනමා කෘතියක් අපි කරන්න පිවිසෙනකොටම අපි ඇත්ත වශයෙන්ම තීරුම් ගත යුතුයි එහි තියෙන ඇතැම් සාධනීය ලක්ෂණ අපිට පාවිච්චි කරන්නට භාවිතා කරන්නට වෙනවා කියලා. ඒ කියන්නේ මුළුමනින්ම ප්‍රධාන ප්‍රවාහයේ තියෙන සියලුම ලක්ෂණ බැහැර කරලා අපිට කෘතියක් කරන්න බැහැ. මොකද අපිට එතකොට එහි තියෙන ආකෘතිකමයව එහෙම නැත්නම් ශෛලිමය වශයෙන් එහි තියෙන හැඩය වෙනසකට බඳුන් කරලා නැව මත් හදා බැලීම් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අනිකුත් සියලු සාධක අපි බැහැර කරලා ඒ කෘතිය කරන්න ඉදිරිපත් වෙනවා. මොකද අවසානයේ අපි තීරුම් ගන්නට ඕනේ අපි මේ ජනදීන කරන්නේ මහා සම්ප්‍රදාය සමග. ඒ කියන්නේ සාමාන්‍ය ඉදිරියදා මගතොටේදී, බස් රථයේදී, පාසලේදී, එහෙම නැත්නම් ඕනෑම පොදු ස්ථානයක අපිට මුණ ගැහෙන සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයකටයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ කියලා. ඉතින් එතෙන්දී කිසියම් වාණිජ ධාරාවේ අංගෝපාංග මෙහි ඇතුළත් කිරීමේ පදනමින් තමයි මම ජනප්‍රිය තරු දෙකක්, කියන්නේ ශේෂ්ත්‍රයන් දෙකක ජනප්‍රියත්වයක් දරා සිටින තරු දෙකක් මම මේ සඳහා තෝරගත්තේ. ඒ වගේම මම මේ චිත්‍රපටය සඳහා ගීතමය ජවනිකා රාශියක් ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ ගීත හැටියට මේ චිත්‍රපටය නියෝජනය කරනවා ඒ පින්වතුන් දෙදෙනාගේ මනෝභාවයන් ඉදිරිපත් කරන්නට. ඉතින් එවැනි ජනප්‍රිය අංග මට අඩු වැඩි සහිතව මෙම කෘති නිර්මාණය කිරීමේදී භාවිත කරන්නට සිද්ධ වුණා.
ඉනෝකා, විශේෂයෙන්ම මා පෞද්ගලිකව ප්‍රේක්ෂකයෙක් විදියට කැමති සෑම විටම අධ්‍යක්ෂකවරයෙකුගෙන් විවිධත්වයක් දකින්නට. අපි ස්පිල්බර්ග්ගෙන් යම්කිසි ආකාරයකින් ජුරාසික් පාර්ක් චිත්‍රපටයෙන් අනතුරු අපි කැමති ඔහුගෙන් ඊට වඩා හාත්පසින් වෙනස් වූ චිත්‍රපටයක් නරඹන්නට. ඉනෝකා සත්‍යාංගනී කියන අධ්‍යක්ෂකවරියටත් මා හිතන්නේ එය ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් යම්කිසි ආකාරයක ආශ්වාදනීය අත්දැකීමක් වෙනවා, යම්කිසි ආකාරයකින් විවිධත්වයකින් යුතුව සිනමා නිර්මාණ බිහි කරන්නට හැකිනම්. අපි දැන් දන්නවා ඔබ සුලං කිරිල්ලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව මේ චිත්‍රපටය වෙනස් ධාරාවක චිත්‍රපටයක් වශයෙන් අධ්‍යක්ෂකවරිය වශයෙන් ඉදිරිපත් කිරීමේදී අධ්‍යක්ෂණය කිරීමේදී ඔබ පෞද්ගලිකව මුහුණ දුන්න අභියෝග මොනවද?
ඔව්, ඇත්තටම මට මුලින්ම මෙම සිනමා ධාරාවට මම පය තබන්නට ගත්ත තීරණයම මට අභියෝගයක්. මොකද මා වටා මාවට සිටින මාව සිනමාකාරියක් හැටියට හඳුනාගත්ත උදවිය මුලින්ම මට මේ පිළිබඳව රතු එළියක් බැල්ලුවා. නමුත් මම ඇත්ත වශයෙන්ම කල්පනා කරේ, මොකද මම ඇත්තටම ශ්‍රී ලංකාවේ නිර්මාණය කළා ඒ වෙනකොටත් වසර 10ක් පමණ ගත වෙලා තිබිච්ච හින්දා ඒ සිනමාකාරියව නිහඬ කරලා තබා තවදුරටත් මට බලා සිටිය නොහැකි හින්දම මට කිනම් වූ පියවරක් හෝ ඒ මොහොතේ ගත යුතුව තිබුණා. එතෙන්දී අර ඔබ කී ආකාරයට මම හිතනවා නිර්මාණකරුවෙක් කරන්නා වූ කෘතියක් තුළ ඒ නිර්මාණ කුලකය නියෝජනය කරන්නා වූ ලක්ෂණ වගේම ඒ නිර්මාණය තුළ තියෙනා වූ එහි පැවැත්ම සහ ප්‍රේක්ෂකින් කරා එය පමුණුවාලීමට අවශ්‍ය කලාත්මක සාධක, එහෙම නැත්නම් එහි තාක්ෂණය කියන දේවල් තුළින් ඒ නිර්මාණකරුවාට පුළුවන් නම් තාම වින්දනාත්මක ඒ වගේම කලාත්මක නිර්මාණයකට අතපොවන්නට එතෙන්දි මං හිතන්නේ නැහැ ඒ තෝරා ගන්නා ධාරාව පිළිබඳ අපිට අවතක්සේරුවකින් සිතා බැලිය යුතුයි කියලා. හුඟක් වෙලාවට ලෝක සිනමාව තුළින් අපි දන්නවා වුඩි ඇලන් වගේ අධ්‍යක්ෂවරයෙක් ගත්තොත් ඒ අධ්‍යක්ෂවරයාගේ කෘති තුළත් එහි ඇතුළු සරයන්ට ගමන් කිරීමේදී චරිත තුළ තිබෙන්නා වූ මනෝභාවයන් හා එහි විවිධ වර්ණ අපිට මුණගැහෙන නමුත් මතුපිට තලයේදී අපිට ඉතාම වාණිජමය වශයෙන් ආකර්ෂණය වූ සිනමා භාවිතාවක් තමයි අපිට දකින්නට ලැබෙන. ඉතින් එවැනි අත්දැකීම් අපේ ලාංකික සිනමාවට හුඟක් සුලබ නැහැ. මොකද 80 දශකයෙන් පස්සේ පුදුම සහගත විදිහට මේ සිනමාවේ වාණිජ ධාරාව මිනිසුන්ව දැහැගෙන මිනිසුන්ව ගසා කන බොහොම පහළ එහෙම නැත්නම් අවර ගණේ සිනමා කෘති නිර්මාණය සඳහා පමණයි යෙදුවේ. ඇත්තම සරල වචනින් කියනවා මේක බොහොම පහළ මේ වෙළඳ ගනුදෙනුවක් විදිහටයි සිද්ධ වුනේ. ඉතින් එතෙන්දී මේ ක්‍රමය යම් ආකාරයකින් කිනම් ඌ නිර්මාණකරුවෙක් අතින් හෝ වෙනසකට බඳුන් දී යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපි කුඩා කාලේ බලපු අපිට රස වින්දනය වගේම සිනමාත්මක අපින් පිරිහුනේ නැති සිනමාවක් අපි අත්දැක්කා. සුමිත්‍ර පීරිස්, එතකොට ධර්මසිරි ගමදී, වගේම විජය ධර්මශ්‍රී වැනි නිර්මාණකරුවන්ගේ ඇතැම් නිර්මාණ තුළින් ඒ විඳපු සෞන්දර්යය මම හිතන්නේ මේ වෙනකොට වෙළඳපොළ ආක්‍රමණය කරලා ඉතාම පහළ අවර ගණේ වෙළඳ භාණ්ඩ හැටියට නිර්මාණ වෙන කෘතීන් වලට මේ ප්‍රධාන ධාරාව සීමා කිරීම තුළින්.
බොහොම ස්තුතියි නෝකා. අපි ඒ සමගින් අදට නොදුටු සිනමා විශේෂාංගයේ නිමාවට පත් කරන්නට සූදානම් වන්නේ සින්ඩරෙල්ලා චිත්‍රපටයේ මේ ගීතයත් සමගින්. ඔබට පුළුවන් මේ නොදුටු සිනමා විශේෂාංගයටත්, ඒ වගේම පසුගිය නොදුටු සිනමා විශේෂාංගවලටත් සවන් දෙන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය.
කුරුල්ලන්ගේ තතු සින්දොත් අහස් තලේ දුර මනින්න වලාකුලක හැඩ බලන්න සුලං රොදක සුව විඳින්න ඉතින් තවත් හැකිද උන්ට thank you.
නැසී තුඩු සිඳ දැම්මොත් බිඟුන් කොහොම රොන් අරගන්නේ මල් කැමි අතරේ මුදු පහස ලබා මලක සුවඳ පතුරාලන්න ඉතින් තවත් හැකිද
SBS Radio
පිදුණු මාළුවෙකුට සයුර පතුලෙකි මිදියන්න රළ පහර මතින් සැඩපිඳ දමමින් ගල් පර තුල සිරි දකින්න ඉතින් තවත් හැකිද උන්ට
ලු හැඟුම් දලු තමන්න සුවද සිතුම් මල් පිපෙන්න නාඹර තුරු පල දරන්න අවසරයි